ගරු මන්ත්‍රීවරයෙක්ගේ නම යෝජනා කරන්න.
එඩ්වඩ් ගුණසේකර ගරු මන්ත්‍රීවරයා යෝජනා කරන්න.
ඒ යෝජනාව මම ස්ථිර කරනවා.
ගරු කාංචන ජේසේකර මන්ත්‍රීතුමා.
වෙලාව කොච්චර තියෙනවද?
විනාඩි 14යි.
ස්තුති කරු මූලාසනය බොනගරු මන්ත්‍රීතුමනි, අද දවසේ විශේෂයෙන්ම 2018 අයවැය යෝජනා ඉදිරිපත් කළ තියෙන අවස්ථාවේ ඒ පිළිබඳව අදහස් දක්වන්න ලැබීම පිළිබඳව පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු මූලාසනය ඔබන සභාපතිතුමනි, මේ ආණ්ඩුව බලයට පත් වෙලා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඉඳලා මේ මාස 30ක කාලය තුල ඉදිරිපත් කරන 6 වෙනි අයවැය. මේ 6 වෙනි අයවැය ඉදිරිපත් කරන වෙලාවේ අපිට මතක් වෙන්නේ විටින් විට මේ අවුරුදු දෙකහමාර තුල මේ ආණ්ඩුව විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන කණ්ඩායමත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කණ්ඩායමත් ආර්ථික ප්‍රතිපත්ති 9ක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. අපිට මතකයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඒ ආරම්භක මොහොතේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් දින 100 වැඩසටහන, ඒ වගේම මාස 60කින් අලුත් රටක් කියන ක්‍රියාවලිය, ඒ වගේම නොවැම්බර් මාසයේ 2015 අවුරුද්ද රට හදන ආර්ථික වැඩපිළිවෙල, 2016 ජනවාරි මාසේ 29 වෙනිදා මෙගා පොලිස් සංවර්ධන වැඩසටහන, 2016 ඔක්තෝබර් මාසේ 27 වෙනිදා රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශනය, 2017 ජනවාරි මාසේ 4 වෙනිදා තිරසර යුගයක් සඳහා නව ආර්ථික සැලැස්මක්, 2017 අගෝස්තු මාසේ 22 වෙනිදා 3 අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලැස්මක්, ඒ වගේම 2017 සැප්තැම්බර් මාසේ 4 වෙනිදා විෂන් 2025 නැත්නම් 2025 පෝසත් රටක් 8 අවුරුදු සැලැස්ම. මේ සැලැස්මෝල් ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේ අයවැය වාර්තා 3ක් මේ පාර්ලිමේන්තුවේ මීට පෙර ඉදිරිපත් කළා තියෙනවා. නමුත් ඒ කිසිම අයවැයක් තුලින් මේ බලාපොරොත්තු වෙච්ච කරුණුකාරණාවත් ඒ ඉදිරිපත් කරුණුකාරණාවක් වෙනුවෙන් යන්න ඒ ඉලක්ක වෙත යන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න මේ රජයට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ අලුත් අයවැය තුලින් ඉදිරිපත් කරලා තියෙන කතාබහ තුලත් අපිට තියෙන්නේ මේ සුරංගනා කතාවක් ඇරෙන්න මේ ඇතුළේ ඉදිරිපත් කරලා තියෙන කරුණුකාරණා වලින් මේ රටට යම්කිසි බලාපොරොත්තුවක් දෙන්න අනාගතේට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්කමක් නැහැ. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ ඉදිරිපත් කරන කරුණුවල මූලික කරුණක් හැටියට තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත්ත ණය. ගරු සභාපතිතුමනි, මම අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ රටේ ණය බර පිළිබඳ කතා කරද්දී මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ඒ රාජ්‍ය පාලනේ බාර ගන්න අවස්ථාවේ මේ රටේ සමස්ත රාජ්‍ය ණය බර බිලියන 2222 2005 අවුරුද්දේ තිබුණේ. ඒ 2005 අවුරුද්දේ ඉඳලා 2014 අවුරුද්ද වෙනකම් මේ රටේ යුද්ධයක් අවසන් කරලා, ඒ වගේම මේ රටේ සංවර්ධනය පෙනෙන දැනෙන සංවර්ධනයක් ගෙනල්ලා, මේ රටේ වරායන් ගුවන්තොටුපළවල් අධිවේගී මාර්ග මේ සියලු දේ අවසන් කරලා මේ රාජ්‍ය මේ අලුත් ආණ්ඩුවට බාර දෙන වෙලාවේ මේ රටේ සමස්ත ණය බර තිබුණේ රුපියල් බිලියන 7391යි. දැන් මේ 2015 ජනවාරි මාසේ ඉඳලා 2017 ජූනි මාසෙ වෙනකොට මේ සංඛ්‍යා ලේඛනවල තියෙන අපේ සංඛ්‍යා ලේඛන නෙවෙයි, මේ ඔබතුමන්ලායි සංඛ්‍යා ලේඛන මහ බැංකු වාර්තා, ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ පර්යේෂණ ආයතනයේ තියෙන වාර්තාවල තියෙනවා 2017 ජූනි මාසෙ වෙනකොට මේ ණය ප්‍රමාණය 10163 දක්වා රුපියල් බිලියන 10163 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ අවුරුදු දෙකහමාරේ පමණක් 22%ක වර්ධනයක් තියෙනවා. ඒ ප්‍රමාණයක් හැටියට ගත්තම රුපියල් බිලියන 2800යි. දැන් අපි දැක්කා උත්සාහ කරා මේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු මේ බදුබර පැටවෙන්නේ ජනතාව මත බදුබර පැටවෙන්නේ මේ ආණ්ඩුව තුලින් අලුත් මේ යෝජනා එන්නේ නැත්නම් ගාස්තු පැනවෙන්නේ මේ සියලු දේ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත ණය නිසා කියලා. නමුත් පැහැදිලිවම කියන්න ඕන කාරණේ තමයි මේ රාජ්‍ය ණය උගුලේ මේ ආණ්ඩුව හිර වෙලා ඉන්නේ, මේ මුදල් කළමනාකරණය කරගන්න බැරි තැනට මේ ආණ්ඩුව පත් වෙලා තියෙන වෙන කිසිවක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා 2015 ජනවාරි මාසේ 9 වෙනිදා අගමැතිවර වශයෙන් දිවුරුම් දීලා එතුමාගේ සුහද කීකරු ගෝලෙක් වෙච්ච අර්ජුන මහේන්ද්‍රන් මේ රටේ මහ බැංකුවේ අධිපතිවර වශයෙන් පත් කරා. ඒ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවර වශයෙන් පත් කරලා පෙබරවාරි මාසේ 2015 අවුරුද්දේ සිදුවෙච්ච මහා දවල් සිදුවෙච්ච මහා කමංකොල්ල නිසා මේ රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍රයේ සියලු දර්ශක එන්න එන්න කඩාගෙන වැටුණා. එක මොහොතකින් ඒ සිදුවෙච්ච ගනුදෙනු නිසා මේ රටේ පොලිය ණය පොලිය විතරක් 16%කින් වැඩි වුණා මේ රටේ ඩොලරය ඩොලරේ අව ප්‍රමාණය වීම පමණක් ගරු සභාපතිතුමනි මේ වන විට 133ක් තිබුණු ඩොලරය අද 155 දක්වා ඇවිල්ලා තියෙනවා ඒ 155 දක්වා වැඩිවීම තුල ඒ එක ගනුදෙනුවකින් සිදුවෙච්ච අලාභය පමණක් මේ රටේ තිබුණු සමස්ත ණය බරට ගෙදලා තිනවා රුපියල් බිලියන 519ක් ඒ නිසා මේකට වෙන වෙන නම් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ මේ නම පාවිච්චි කරන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවෙන් ඒ සිදුවෙච්ච ක්‍රියාදාමය තව අවුරුදු 30ක් යනකම් ඒ ණය බර ගෙවන්න වෙනවා අපේ රටේ ජනතාවට ඒකට බැඳුම් කර බද්ද කියලා දැම්මට කිසිම වැරද්දක් නැහැ ගරු සභාපතිතුමනි වෙන නම් අවශ්‍ය නැහැ බැඳුම් කර බද්ද නිසා තමයි අද රටේ ජනතාවට මේ සියලු කටයුතු ද ගන්න සිද්ධ වෙලා තියෙන්නේ අද ගරු සභාපතිතුමනි අපි ආර්ථික දර්ශක ගත්තම දැන් බහුගිය කාලේ මේ රටේ ජනතාවට චිත්‍රයක් මවලා දුන්නා සුරංගනා කතාවක් මවලා දුන්නා මේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් ආවම බලයට පත් වුණාම මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා අතමිට සරු වෙනවා මේ වගේ තමයි පහුගිය කාලේ දිගින් දිගටම කතා පැවැත්වුවේ නමුත් මොකක්ද වෙලා තියෙන ආර්ථික දර්ශකවලට අද දවස් වෙනකොට සෑම ආර්ථික දර්ශකයක්ම කඩාගෙනලා තියෙනවා ඒක පුද්ගල ආදායම ගරු සභාපතිතුමනි පළවෙනි වතාවට අවුරුදු 10කට පස්සේ ඒක පුද්ගල ආදායම පල්ලෙහාට යනවා ඒක පුද්ගල ආදායම පමණක් නෙමෙයි ආර්ථික වර්ධන වේගය 2014ට සාපේක්ෂව 107 තිබුණු ආර්ථික වර්ධන වේගය 104 දක්වා අඩු වෙනවා උද්ධමනයේ 0.3.35 ඉඳලා 8.6 දක්වා වැඩි වෙනවා රැකියා වියුක්තිය 104.3 ඉඳලා 4.5ට වැඩි වෙනවා ඒක පුද්ගල ණය 353,361 ඉඳලා 479,361 දක්වා වැඩි වෙනවා ඒ වගේම මේ රටේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391 ඉඳලා 10163 දක්වා වැඩි වෙනවා මේ රටේ අයවැය පරතරය ගරු සභාපතිතුමනි මේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරන වෙලාවේ අපිට මතකයි රවි කරුණානායක ඇමතුමා අවස්ථා තුනකදී මේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරා ඒ වගේම මංගල සමරියර ඇමතුමා මේ අවුරුද්දේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරා මේ සියලු දෙන්නම කිව්වේ අපි රාජ්‍ය වියදම කපා ගන්නවා අපි ආදායම් වැඩි කර ගන්නවා අපි පරතරය අඩු කරනවා කියලා අයි මොකද්ද වෙලා තියෙන ආර්ථික මේ අයවැය පරතරයට අයවැය පරතරයේ ගරු සභාපතිතුමනි රුපියල් බිලියන 591ක් වෙලා තිබුණු අයවැය පරතරය 2014 අවුරුද්දේ අද බිලියන 1800 දක්වා තුන් ගුණයකට ආසන්න සංඛ්‍යාවකින් අද වැඩිලා තියෙනවා මේ රටේ ආර්ථික දර්ශක ගැන මේ සංඛ්‍යා ලේඛන පමණක් නෙමෙයි ගරු සභාපතිතුමනි මේ ලෝකේ තියෙන ආර්ථික දර්ශක ලෝකේ ආර්ථික දර්ශන ඒ රේටින්ග්ස් කරන සමාගම් තුනක් තියෙනවා ෆිච් රේටින් සමාගම තියෙනවා මූඩිස් සමාගම තියෙනවා මේ හැම දර්ශකකින්ම මේ රටේ ආර්ථිකය පිළිබඳව ලබා දීලා තියෙන්නේ නෙගටිව් දැක්මක් දක්වලා තියෙන්නේ සියලු දර්ශක වලින් පහත හැරිලා තියෙනවා බ්ලූම්බර්ග් ආයතනය කියනවා ශ්‍රී ලංකාව ඇතුල් කරලා තියෙනවා අර ආයෝජන සඳහා ඒ ආයෝජන සඳහා නුසුදුසුම රටක් හැටියට බ්ලූම්බර්ග් ආයතනය අද ලංකාව නම් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි මීට අමතරව අපි දන්නවා මේ අවස්ථාවේ තියෙන්නේ එකතු වෙච්ච කණ්ඩායම් දෙකක් එකතු වෙච්ච ජාතික ආණ්ඩුවක් තියෙන්නේ. අපි දැක්ක බහුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැමැතිවරු යෝජනාවලියක් ලබා දෙනවා කියලා පුවත්පත් මාධ්‍යවලට දක්වලා තිබුණා. අපි අහන්න කැමති ගරු සභාපතිතුමනි මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් ඉදිරිපත් කළ තියෙන යෝජනා මේ අයවැයට ඇතුළත් කරලා තියෙනවද කියලා. ඒ අයවැය යෝජනාවට ඇතුළත් කරලා තියෙනවා නම් කොහොමද ඒ අයවැය යෝජනා තුල 1956 අවුරුද්දේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය ඒ ගෙනාපු කුඹුරු ආඥා පනත ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු තුලින් ගෙනාපු අධ්‍යාපන ආඥා පනත මේ සියලු දේ අහෝසි කරලා අලුත් පනත් ගේන්න ඉඩ ප්‍රස්ථා හැදෙන යෝජනාවලියක් කොහොමද දෙන්නේ කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපිට පහුගිය කාලේ චෝදනා කරා සින්නක්කරව ශැංග්‍රීලා හෝටලයට ඉඩම් විකුණුවා කියලා. පෝත් සිටිය සින්නක්කරව විකුණන්න කටයුතු කරා කියලා. අපි දැක්කා ගරු සභාපතිතුමනි මේ අයවැය යෝජනා තුල පහුගිය ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විසින් අහෝසි කරන ලද විදේශිකයන්ට මේ රටේ භූමියේ අයිතිය ලබා ගන්න බැරි වෙන්න ඒ අහෝසි කරපු පනත අද ඉවත් කරලා තියෙනවා. ඒ තුලින් වෙන්නේ මොකද්ද? දැන් අද වෙන විට හෙට දවසේ ඉඳලා විදේශිකයන්ට පුළුවන්කම තියෙනවා. තට්ටු හතරකට අර ඉහළ මාලෙන් තට්ටු හතරෙන් ඉහළ තිබුණු ගොඩනැගිලි විතරයි මිලදී ගැනීමේ හැකියාව තිබුණේ. නමුත් අද තට්ටු හතරෙන් පහළ තියෙන සියලු දේ මිලකරී ගැනීම පුළුවන්කම තියෙනවා. ඒ වගේම භූමිය ඕනෑම තැනක විදේශිකයන්ට ඒ බද්ද නිදහස් කරලා තියෙනවා. ඒ තිබුණු සියලු නීති සියල්ල ඉවත් කරලා තියෙනවා. අද මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඉදිරියේදී අපි දන්නවා පෝත් සිටි විහාරපෘතිය ආයෝජකයන්ට විරුද්ධ කරනවා. ආයෝජනයට විරුද්ධ කරන මොකද්ද වෙන්නේ? ඒ ආයෝජන සඳහා මේ රටට ඇවිල්ලා පෝත් සිටිය සඳහා ඒ ලන්සු තියන වෙන කවුරුත් නෙමේ මේ විදේශීය සමාගම් එන්නේ. ඒ නිසා අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පෝත් සිටියේ කොටසක් ලබා දීලා ඊටු ටික අනුනම් බද්දට අපේ රජයේ යටතේ පවරගෙන ඒ ඉඩම් දේශීය ආයෝජකයන් වෙත යොමු කරන්න තිබුණු අවස්ථාවද සියල්ල අහුරලා අද තියෙනවා. විදේශීය ආයෝජකයන්ටද ඉඩ සලස්සලා දීලා තියෙනවා මේ රටේ භූමිය පමණක් නෙමෙයි සියලු දේ ලබා ගැනීම අවස්ථාව. අපි දන්නවා මේ අයවැය සකස් කිරීමේදී කාගේ ඌමනා දිෂ්ඨ වෙන්නේ කියලා. අපි දන්නවා පහුගිය කාලේ අපිට මතකයි අපේ ආණ්ඩු තියෙන කාලේ ගාලුව කොටුව ගාලු කොටුවේ තියෙන සියලුම ඉඩම් සියලුම වටිනාකමෙන් තියෙන ඉඩම් එදා දවසේ අගමැතිතුමාගේ හිතවතෙක් වෙත්තර ජෙෆ්රි ඩොබ්ස් කියලා හිටියා. ඒ ජෙෆ්රි ඩොබ්ස් කියන පුද්ගලයා තමයි එදා දවසේ ඉඩම් වලට හිමිකම් කිව්වේ. එදා දවසේ ඉඩම් වලට හිමිකම් කියද්දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුවේ එදා දවසේ 50 ගණන්ලා විදේශිකයන්ට ඒ ඉඩම් ලබා ගැනීමේ තහනමක් පැනෙව්වා. නමුත් අද දවසේ මොකද්ද වෙන්නේ? ඒ අගමැතිතුමාගේ හිතමිතුරන්ට නැවත වරක් ගාලු කොටුව පමණක් නෙවෙයි ලංකාවේ තියෙන සියලු ඉඩම් වෙන්දේසි කිරීම සඳහා මේ තුලින් අවස්ථාව ලැබෙනවා. නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නියෝජන කරන අමාත්‍යවරුන්ගේ ඒ මන්ත්‍රීවරුන්ගේ මේ අයවැය සඳහා ඔබේ ඡන්දය ලබා දෙද්දී මෙන්න මේ කියන යෝජනා ටික ඉවත් කරගන්නත් ඔබ තමුන්නාස්ලාගේ දායකත්වය ලබා දෙන්න කියලා. ගරු සභාපතිතුමනි, ඒ වගේම මේ යෝජනාවලින් අපි දැක්කා අද මාධ්‍ය තුල යම්කිසි වාරණයක් තියෙනවා. අද මාධ්‍යෙන් වාර්තා වෙන්නේ කරුණු දෙකක් තුනක් පමණයි මේ අයවැය වාර්තා පිළිබඳව. වාහන මිල ගැන කතා කරනවා, බියර් බද්දක් ගැන කතා කරනවා. මේ දෙක කරුණු දෙක තුන පමණයි අර දුරකතන වලට ගහපු බද්දක් ගැන කතා කරනවා. නමුත් මේ අයවැය යෝජනාවල තුන තියෙන භයානක යෝජනාවලි පිළිබඳව අද කතා වෙන්නේ නැහැ. මම හිතනවා අර ඕනම කුද්දලට අවිල කියන්න පුළුවන් මේ යෝජනාව දැක්කම නෑ මේක ගැළපෙන යෝජනාවක් කියලා. නමුත් මේ ගැළපෙන යෝජනාවේ මොකද්ද ඉදිරිපත් කරලා තියෙන්නේ? දැන් මේ යෝජනාවේ ගරු සභාපතිතුමනි කියනවා ඒක පුද්ගල ආදායමේ ඉලක්කයක් හැටියට ගෙනියනවා, ඩොලර් 5000ක ඒක පුද්ගල ආදායමක් දක්වා වැඩි කරන්න කටයුතු කරනවා කියලා. ගරු සභාපතිතුමනි, ඩොලර් රුපියල් ඩොලර් 5000ක් සඳහා ඒක පුද්ගල ආදායම වැඩි කරන්න නම් මේ රටේ දළ දේශීය නිෂ්පාදනය 100 බිලියන 106.4 දක්වා වැඩි කළ යුතුයි. අද තියෙන්නේ ඒක 84.9. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගනිද්දී මේ රටේ යුද්ධය අවසන් කළා, සියලු දේ අවසන් කළා 2005 අවුරුද්ද වෙනකොට මේ රටේ තිබුණේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 25කට අඩු මුදලක් තිබුණේ. ඒ 25කට අඩුලා තිබුණ මුදල අවුරුදු 9කදී ඩොලර් මිලියන 80 දක්වා වර්ධනය කරා. නමුත් 2014 ඉඳලා මේ අවුරුදු තුනේ වර්ධනය වෙලා තියෙන්නේ 80 ඉඳලා 84 දක්වා විතරයි. දැන් 84 ඉඳලා 106.4ට ගෙනියන්න, තව 25කින් වැඩි කරන්න, මේ ඉලක්කය වෙත යන්න නම් මේ තියෙන අයවැය යෝජනා තුලින් අපිට පේන්නේ යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා, යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා කියලා මේ තුලින් මේ කාර්යභාරය කරන්න. නිසා ගරු සභාපතිතුමනි, අද දවසේ මේ ඉදිරිපත් කළ තියෙන යෝජනා වලින් අපිට හැංගෙන්න වෙන මොනවත් නෙවෙයි. අඩුම තරමේ රවි කරුණානායක ඇමතිතුමා යෝජනා කරලා තිබුණු ඒ අයවැය ඇතුලේ අර හොඳ නරක මොකක්ද කියලා අපිට බේර ගන්න තිබුණා. නමුත් මේ යෝජනා වලිය ඇතුලේ හංගපු දේවල් බොහෝ දේවල් තියෙනවා. කුඹුරු ආඥාපනත ගෙනල්ලා අහෝසි කරලා, අධ්‍යාපන ආඥාපනත ගෙනල්ලා අහෝසි කරලා, ඒ තුලින් විදේශිකයන්ට පාසල් ආරම්භ කරන්න, අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න, ඒ වගේම මේ රටේ තියෙන කෘෂිකර්මාන්තයේ තියෙන ඉඩම් ටික විදේශිකයන්ට ලබා ගන්න ඉඩ ප්‍රස්තාව සැලසෙනවා නම් මං හිතන්නේ මේ රටේ අර තරුණයන් බලාපොරොත්තු වෙලා හිටියා මේ ආණ්ඩුව බලයට පත් කරද්දි තරුණයන්ගේ කරපිටින් ආපු ආණ්ඩුව අද ඒ තරුණයන්ට පණිවිඩයක් දීලා තියෙනවා. ඒ තරුණ වියේ තමන් ආයෝජනය කළා, ශක්තියක් ලබාගෙන, පන්නරය ලබාගෙන ඒ ඉදිරියට යනකට අඩුම තරමේ මේ රටේ බිම් මඟලක් ගන්න ඒ තරුණයන්ට අවකාශය ලැබෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, මේ රටේ සෑම ශේෂ්ත්‍රයම අද කඩාගෙන වැටලා ඉවරයි. අද කෘෂිකර්මාන්තය ගත්තම, අද පහුගිය 2014 අවුරුද්දට සාපේක්ෂව ගත්තම කෘෂිකර්මාන්තයේ ඍණාගයකට යනවා. මේ රටේ 2015 ජනවාරි 8 ආණ්ඩුව බාරගත්ත මේ රජය බාරගත්ත වෙලාවේ මොකද්ද කරේ? මේ රටේ තිබුණු වී අතිරික්තයක් තියෙනවා, හාල් අතිරික්තයක් තියෙනවා කියලා මත්තල ගුවන්තොටුපළේ ගිහිල්ලා වී ගබඩාවක් කරා. අද හාල් ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ ආණ්ඩුවට. අද මේ රටේ සියලු දේ අද ආනයන වියදම අද වැඩි වෙලා තියෙනවා, අපනයන අඩු වෙලා තියෙනවා. අපිට කිව්වා ජාත්‍යන්තර වෙළඳපොළ නිර්මාණය වෙනවා, ජාත්‍යන්තරයේ ඉන්න අපේ හිතවතුන් ඉන්නවා, අපිට ණය ආධාර දෙනවා. මොනවද මේ වෙලා තියෙන්නේ? අද කෙටි කාලීන ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ රාජ්‍යයට. අර දිනපතා දෛනික තියෙන වියදම දරා ගන්න. දැන් අද මේ වැය ශීර්ෂ දිහා බැලුවම, මම වැය ශීර්ෂ කතාවේදී අපි එන්නම් කාර්යක සභා අවස්ථාවවලදී, අද මේ වැය ශීර්ෂ දිහා බැලුවම, ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂ දිහා බැලුවම ගරු සභාපතිතුමනි පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් ජනාධිපතිතුමා බලයට පත් වෙන වෙලාවේ 2015 අවුරුද්දේ ඒ වැය ශීර්ෂද වෙන් වෙච්ච ගාන ගත්තම දවසකට වියදම තිබුණේ 170,000යි ගරු සභාපතිතුමනි. දවසකට 170,000ක මුදලක් වියදම් වුණා වෙන් කරා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂද. මෙවර අය මොකද්ද කරලා තියෙන්නේ? මෙවර අය වැයෙන් ඒ 170,000 මුදල 173 දක්වා වැඩි කරලා තියෙනවා. එක දවසක ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සඳහා වෙන් වෙන විදිහට 173යි ගරු සභාපතිතුමනි. මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා මේ ආකාරයෙන් ගත්තම දැන් 2016 අය වැය ලේඛනයේ දිහා බැලුවම ගරු සභාපතිතුමනි 132යි අධ්‍යාපනයට වෙන් වෙලා තියෙන මුදලින් ප්‍රයෝජන ගන්න තියෙන්නේ. අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න පරිවේශන කාර්යාලයේ ඒ ලිපි ගොනුවලම තියෙනවා අද දවස වන විට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ ආණ්ඩුවේ සමස්ත අයවැය තුලින් සිදු කළ තියෙන ක්‍රියාවලියේ 156.84 ඒ මුදලින් මිලියන 949,942ක් තාමත් උපයෝගගෙන කරගෙන නැහැ ප්‍රයෝජනට අරගෙන නැහැ ඒ නිසා මේ ආකාරයට නම් කඩදු සිද්ධ වෙන්නේ ගරු සභාපතිතුමනි මේ රටේ බදු බර තවත් වැඩි වෙනවා මේ රටේ වියදම් වැඩි වෙනවා සෑම ශේෂ්ඨකමෙන් බදු බර ගහලා තියෙනවා ඒ බදු බර වෙන මොනවත් නෙවෙයි අර බැඳුම් කර වංචාව නිසා අගමැතිතුමාගේ ඉන්න හිතවතුන් ආරක්ෂා කරන්න මේ රටේ මේ රටේ ඉන්න සෑම පුරවැසියෙක්ගෙම ඒ ණය බර වැඩි කරලා තියෙනවා ඒ වැඩි කරපු ණය බර වෙන මොනවත් නෙවෙයි බැඳුම් කර වංචාව නිසා සිදුවෙච්ච ණය බර කියන එක මතක් කරමින් මේ යෝජනාවලියට ඒකාබද්ධ විපක්ෂය හැටියට අපිට කිසිම විදියක එකඟතාවයක් ලබා දෙන්න පුළුවන්කමක් නැහැ කියන එකත් මතක් කරමින් මේ ලයිව්
මම ස්තුතියි ගරු නිරෝෂන් පෙරැමතුමා
ගරු මූලාසන මන්ත්‍රීතුමනි 2018 අයවැය විවාදයට මටත් සම්බන්ධ වීමට අවස්ථාවක් දීම පිළිබඳව සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම කාංචන විජේසේකර ගරු මන්ත්‍රීතුමා අදහස් පළ කරා එතුමා යම් යම් ඉලක්කත් මෙතනට ඉදිරිපත් කරා මම හිතන්නේ ශ්‍රීමත් බන්දුල ගුණවර්ධන ශූරීන්ගෙන් අ 2500 හදපු ගණන් වලින් තමයි එතුමා පංගුවත් දේවල් නම් කතා කරේ නමුත් අද පොඩ ඉඳ ඔබතුමාට මම බාධා කරේ නැහැ මම කතාව නෑ නෑ හරි 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 නෑ නෑ හරි ඉතින් ඒ හින්දා අපි දන්නවා මෙතුමන්ලා තමයි අර ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාවත් බයිසිකල් පදින්න තත්වයට එතුමාවත් පත් කරා එතුමාටත් බයිසිකලයක් පදගෙන තමයි අන්තිමට එන්ඩුනේ මේගොල්ලන්ගෙන් උපදෙස් අරගෙන ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම මේ රජය 1956 කොටුණු රජයක් නෙමේ 1950 ගණන් වල නැත්නම් 1930 ගණන් වල අදහස් එක්ක යන රජයක් නෙමෙයි අපි අනාගතය බලලා ලෝකය වෙනස් වෙන විදියට අපේ රට වෙනස් කරලා ඒ තුලින් ජනතාවට හොඳ රටක් නිර්මාණය කිරීමට පැමිණි රජයක් තමයි අද මේ රට පාලනය කරන්නේ. ඒ හින්දා තමයි ජනවාරි 8 වෙනිදා ඒ පසුගාමී තිබුණු ඒ වගේම වංචාවෙන් හා දූෂණයෙන් පෙළුණු ඒ රජය වෙනස් කරලා අලුත් විදියකට යන්නට මේ රටේ විශාල වෙනසක් කරේ. අපිට කතා කරන්න පුළුවන් ඔය ප්‍රතිපත්තිම මේ රටේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා 1970 ඉඳලා 77ට ජනතාවට මොනවද වුනේ පෝලිං යුගය ඒ වගේම මොන වගේ ආර්ථික විනාශයක් සමාජ විනාශයක් වුණාද කියලා ජනතාව තාමත් මතකයි. ඉතින් ඒ හින්දා විවුර්ත ආර්ථිකයේ මොන මොන අඩුපාඩු තිබුණත් ජනතාව විවුර්ත ආර්ථිකයේ පිටිපස්සේ විශේෂයෙන්ම ශක්තිමත් ලෙස පෙළ ගැසිලා එයින් ඉදිරියට යනවා මිසක් වෙන විකල්පයක් නැහැ කියලා මේ අවස්ථාවේදී අප ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා කවුද මේ රටේ ඉඩම් වික්‍ය කියලා. විශේෂයෙන්ම පෝට් සිටිය දේශීය ආයෝජකයන්ට ගේන්න හැදුවා නම් ඒක ගේන්න හදලා තියෙන්නේ මේ චීන සමාගමක දීලා. ඒකෙන්ම දන්නවා මොන වගේ සැලස්මක් වලටද ගියපාර රජය කටයුතු කරලා තියෙන්නේ කියලා. ඉතින් මගේ විශේෂයෙන්ම කතාව මේ අවස්ථාවේදී පටන් ගන්නවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ලෝකය 2030 වෙනකොට තිරසර සංවර්ධන ඉලක්කයක් වෙත ගමන් කරමින් සිටිනවා. අපි ලංකාව රජය හැටියට මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉතාම දුරදිග බලලා අද අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ තිරසර සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා. අපි දන්නවා නීලහරිත ආර්ථික අයවැය. නීලහරිත ආර්ථික අයවැය කියන්නේ අපි සංවර්ධනය කරනකොට මේ රට අපිට පරිසරය ඒ වගේම සමාජය විනාශ කරගෙන සංවර්ධනයකින් අපිට ඉස්සරහට යන්න බෑ. අපි පංගුවක් රටවල් දැකලා තියෙනවා ඒගොල්ලන් සංවර්ධනය වුණාට ඒගොල්ලන්ගේ පරිසරය විනාශ කරලා තියෙනවා. ඒකේ ජීවත් වෙන්න බෑ. නගරවල ජීවත් වෙන්න බෑ. ඒ හින්දා අපි මේ ගැන කල්පනා කරලා ජනතාව ඉස්සරහට ගෙනියන ඒ වගේම සමබර අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම මේ රට ආර්ථික වශයෙන් දියුණුුන් නැති අංශ ගණනාවක්ම හඳුනාගෙන ඒ අංශ ගණනාවක ප්‍රතිසංස්කරණය කරලා ඒ තුලින් ජනතාවගේ හැකියාවෙන් ජනතාවගේ දක්ෂතාවෙන් ඒ වගේම අපේ රජයේ මෙහෙවීමේ ඉස්සරහට යන්න පුළුවන් අයවැයක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි මතක් කරන්න ඕනේ ආර්ථිකය ලිහිල්කරණය වේගවත් කිරීම ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ වගේම සමාජ යටිතල පහසුකම් ඒ කරුණු තුඩ පදනම් කරගෙන ඉදිරිපත් කරපු මේ අයවැය තුලින් අපි බලාපොරොත්තු වෙනවා අනිත් රටවල් සාපේක්ෂව ඉතාම තරඟකාරී ඒ වගේම කාර්යක්ෂම ආර්ථික ක්‍රමයක් මේ රටේ ස්ථාපනය කරන්න. අපි මේ රට ජනවාරි 8 වෙනිදා 2015 බාර ගන්නකොට විශාල ණය බරකින් තමයි අපි පාර ගත්තේ. ඒ ණය බර ඇති වෙලා තිබුණේ මේ යටිතල පහසුකම් සංවර්ධනය කරනවායි කියලා විශාල ණයක් අරගෙන ඒ යටිතල පහසුකම් තුලින් අපිට ආදායමක් එන්නේ නැති තත්වයට මේ රට පත් කරලා තිබුණා. ඒක හොඳම උදාහරණය තමයි හම්බන්තොට වරායයි මත්තල ගුවන්තොටුපළ. ඒ දෙක තමයි විශාලම උදාහරණ තිබුණේ. නමුත් අනිත් උදාහරණත් තියෙනවා. නමුත් ඒ දේවල් අද වෙනකොට අපි ප්‍රතිසංස්කරණය කරලා ඒවලට ආයෝජකයෝ ගෙනෙල්ලා ඒ තුලින් අපේ රටට යම්කිසි ආදායමක් එන විදියට අපි කටයුතු කරලා තියෙනවා. ඒ ආදායමක් එනකොට ඒ බර නිදහස් වෙනකොට ඒ සහනය ලැබෙන්නේ අපේ ජනතාවට. ඒ ජනතාවට අවශ්‍ය අධ්‍යාපනයට, ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවයකට, ජනතාවට අවශ්‍ය පාරක් හදාගන්න ඒ ණයට ඒ ණය ගෙවන්න තිබුණු මුදල අපිට නිදහස් කරලා ඒවා ජනතාවට නැවත අපිට දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ ඒ රාජපක්ෂ රෙජීමේ වටා ව්‍යාපාර පැලැන්තියක් ඒගොල්ලන් නිර්මාණය කරා. මේ ව්‍යාපාර පැලැන්තිය තුලින් තමයි ඒගොල්ලන්ගේ එක් එක් ගනුදෙනු කරගත්තේ. ඒ ව්‍යාපාර පැලැන්තිය කොහොමද වර්ධනය වුණේ කියලා ඕගලන්ට මේ රටේ ඉන්න ඔය කෝටි ප්‍රකෝටි ප්‍රතියන්ගේ කොහොමද ආදායම වර්ධනය වුණේ කියලා ඕගලන් බැලුවොත් එහෙම ඒ සියලු දෙනාටම පාහේ යම්කිසි සම්බන්ධතාවයක් තිබුණා දේශපාලන. ඒ දේශපාලන සම්බන්ධතාවය උඩ ඒගොල්ලන් තමන්ගේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරගත්තා. තමන්ට තිබුණු නීති රාමුව තුලින් පැනලා යම් යම් ව්‍යාපාර කරලා ඒ තුලින් පෝසත් වෙලා මේ රට පාලනය කරන තරමටම ඒගොල්ලන් ශක්තිමත් පැලැන්තියක් ලෙස ඉස්සරහට යමින් සිටිමුනේ. නමුත් මේ වෙනසත් එක්ක අපි ඒ පැලැන්තියට තිබුණු වරප්‍රසාද නැති කරලා ඒ තිබුණු ඒ අකාර්යක්ෂමතාවය නැති කරලා ඒ සාමාන්‍ය ජනතාවට තමන්ගේ හැකියාවෙන් තමන්ගේ දක්ෂතාවෙන් ඉදිරියට යන්න පුළුවන් සමාන අවස්ථා තියෙන රටක් නිර්මාණය කරන්නට අපි දැන් පටන් ගන්න තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ එනකොට යම් යම් ව්‍යාපාරික කොටස් ඒවලට ඇවිල්ලා එක් එක් බලපෑම් කරලා ඒගොල්ලන්ට තිබුණු පරණ ඒ ආර්ථික ක්‍රමයම නැවත නිර්මාණය කරන්න පටන් ගන්නවා. අපි මේකෙන් යන්න හොඳ නැහැ. අපි ඇත්තටම ලෝකයේ යම්කිසි දිශාවකට යනවනම් ගෝලීය ආර්ථිකයෙන් අනිත් රටවල් දියුණු වෙනවනම් ඒ ජනතාව එන්න එන්නම ඒ ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ යනවනම් ඒව අපි බලලා අපේ රටට ඒ හරියන පරිදි ඒ ආර්ථික ක්‍රම තුලින් අපේ රට සම්පත් වෙන පරිදි අපි ආර්ථිකය වෙනස් කරගන්න ඕන. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ රටේ ඍජු බදු සහ වක්‍ර බදු. ඒක තමයි අපේ රජයේ ලොකු ඉලක්කයක් තියෙනවා. මේ රටේ අපි ආදායම ඍජු බදු තුලින් වැඩි කරගෙන අපේ දුගී දුප්පත් ජනතාවගේ බදු බර අඩු කරන්න. ඒ වගේම ඍජු බදු තුලින් අපේ රටට අවශ්‍ය යටිතල පහසුකම් ඒ වගේම අපේ ජනතාවට අවශ්‍ය සේවා සපයන්නට අපි කාර්යක්ෂම ලෙස අපි මං හිතන්නේ ඉලක්ක සහගතව අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි ඒ ආර්ථිකය හසුරවනකොට ඒ ආර්ථිකය තුරින් වැඩි වැඩියෙන් අපේ ඒ රටට ආදායම් වෙන පරිදිත් ඒ වගේම අපේ පිහිටීම අපේ ශ්‍රී ලංකාව ඉතාම වැදගත් ස්ථානයක පිහිටලා තියෙන්නේ. අපි භාණ්ඩ හුවමාරු කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ඒකේ පළවෙනි පියවර තමයි අපිට ඉතාම කාර්යක්ෂම ගුවන්තොටුපළවල් ඒ වගේම කාර්යක්ෂම වරායවල් අපේ රටේ නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා මං හිතන්නේ අපි අලුත් ක්‍රම අපි පාවිච්චි කරන්න ඕනේ. අපි ගෝලීය ප්‍රවාහන සේවය අපේ රට තුළට ගේන්න ඕන නම් ඒ ගෝලීය ප්‍රවාහන සේවය හා සම්බන්ධ රටවල් ඒ වගේම ඒ ආයතන අපේ රට තුළ ඇවිල්ලා වැඩි වැඩියෙන් කාර්යක්ෂම ලෙස අපේ රට තුළ ඒ ගනුදෙනු කරන්න ඒ වටපිටාවක් අපි අරින්න ඕනේ. අපි ඒ පහුගිය යුගයේ අපි හිර වෙලා ඉන්නවා නම් අපි මේවා අරින්නේ නැත්නම් අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ නැත්නම් අපි හිතනවා නම් මේ පුංචි දූපතේ මේ දූපත් මානසිකත්වයෙන් අපි ලොකු තාපයක් ගහගෙන අපි මොනවත් ගනුදෙනු කරන්නේ නැතුව අපි ඉන්නවයි කිව්වොත් අර 70 ඉඳලා 77 ඔය ලොකු ඒ වගේ පරීක්ෂණයක් කරා මේ රටේ ජනතාවට අඩුතරමේ පිටරටවත් යන්න දුන්නේ නැහැ. භාණ්ඩ ගේනකොට ඒවලට සීමා පැනෙව්වා. ඒකෙන් උනේ දුප්පත්කම පැතිරෙච්ච එක විතරයි. ජනතාව දුප්පත් වුණා. ඒ හින්දා තමයි කියන්නේ අපි මේ රටේ මොන හරි කරනවා නම් අපි අවදානමක් ගන්න ඕනේ. අපේ විශ්වාසයක් තියෙනවා නම් ආත්ම විශ්වාසයක් තියෙනවා නම් අපේ ජනතාවට වෙන රටවල් ඕනම රටකට ජනතාවට වඩා ඒ කාර්යක්ෂමතාවෙන් ඒ වගේම එඩිසර් භාවයෙන් ඒගොල්ලන්ට කටයුතු කරන්න පුළුවන් කියලා ඒකට ඉඩ දීලා අපි ඒ රජය හැටියට ඒ ශක්තිය දීලා අපි ඉස්සරහට ගිහිල්ලා ඒ රටවල් අභිභව අපේ රටේ ආර්ථිකය හසුරවන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට මේ රටේ සංවර්ධනය ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම අපි ඒ ආර්ථික සංවර්ධනය ළඟා කරනකොට අපි කරුණු කීපයක් අපි බලන්න ඕනේ. මේ අයවැයෙන් අපි පරිසරය ආරක්ෂා කරන්න මොනවද කරලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම නිල හරිත ආර්ථිකයේ යටතේ පවිත්‍ර ගංගා වැඩසටහන, ඒ වගේම කැලණි ගඟ ගං වතුර පාලනය, ඒ වගේම නව වාහන සඳහා ප්‍රතිපත්තිය, ඒ වගේම කලපු පිරිසිදු කිරීම, පොදු ප්‍රවාහන සේවය සහ හරිත උද්‍යානය. අපි දන්නවා ආර්ථිකය දියුණු වෙන්න වෙන්න ජනතාවගේ ජනග්‍රහණය වැඩි වෙන්න වෙන්න පරිසරයට ඒ තුලින් බලපෑමක් වෙනවා. පරිසරය ආරක්ෂා කරන්න බැරුව ගියොත් අපිට තිරසර සංවර්ධනයක් මේ රටට ගෙනත් දෙන්න බෑ. මේ රටේ නගරවල ඒ වගේම අනිකුත් ගම්වල ජනතාවට නිදහසේ ඒ වගේම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත් වෙන්න නම් අපි විශේෂයෙන්ම පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ. අපේ ඒ හින්දා තමයි මේ අයවැය ඉලක්ක කරලා තියෙන්නේ මේ පරිසරය ආරක්ෂා කරන්න. ඒ වගේම ජනතාවගේ ආදායම වැඩි කරන අයවැයක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කිව්ව පරිදි මේ ගෝලීය ආර්ථිකය අපි එක්කතකින් අපි බද්ධ වෙනකොට අපේ රටේ ඇතුලේ තියෙන ආර්ථිකය අපි වඩා කාර්යක්ෂම කරගන්න ඕනේ. අපේ රටේ තියෙන සම්පත් වලින් අපි ඒකෙන් ප්‍රයෝජනය අරගෙන වැඩි වැඩියෙන් ආදායම් උපයන මාර්ගවලට අපි යන්න ඕනේ. අපි පැරණි සිතුවිලි එක්ක අපි හිර වෙලා ඉන්නවා නම් අර පැරණි භෝග විතරක් අපි ඒවා විතරක් වවලා අපිට මේකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි හිතනවා නම් අපිට මං හිතන්නේ ඊටාම සුබ අනාගතයක් නම් අපිට හම්බෙන්නේ නැහැ. අපි අලුත් තාක්ෂණය මේ රටේ විශේෂයෙන්ම තරුණ තරුණියන් උදෙසා කොහොමද ඒගොල්ලන්ට ඒ දැනුම ලබා දෙන්නේ කියලා අපි ඒ අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු වැඩි කරන්නට අපි වැඩසටහන් දාලා තියෙනවා. ඒ වගේම ඒ තරුණ තරුණියන්ගේ අදහස් වලින් ඒගොල්ලන්ගේ ඒ වගේම ව්‍යාපාර කරගන්නට, ඒවා පුළුල් කරගන්නට, ඒවා විදේශීය සමාගම් එක්ක බද්ධ කරන්නට, ඒ වගේම විදේශීය වෙළඳ පොළවල් අපි යුරෝපා සංගමයේ GSP Plus සහනය ගත්තා වගේ ඒවා පුළුල් කරන්නට අපි විශාල වැඩ කොටසක් මේ අවස්ථාවේදී කළා තියෙනවා. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි සංකල්ප අපි ඉදිරිපත් කළා තියෙනවා. අපි තරුණ ව්‍යවසායකින් බිහි කිරීමේ ඒ මූලික පියවරල් ඒ තුලින් අපි අරගෙන ග්‍රාම ශක්තිය, ඒ වගේම සුව ශක්ති වැනි ඒ ණය යෝජනා ක්‍රම අද මේ රටට හඳුන්ලා දීලා අර රාජ්‍ය සේවයේ විතරක් කොටු වෙලා කොන් වෙලා ඉන්නේ නැතුව අපේ තරුණ තරුණියන්ට තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන ඕනතරම් පුළුල් වෙලා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා සමාජයේ ඉහළ තැනකට යන්නට අපි ඒ නිදහස, ඒ වගේම ඒ අවස්ථා අපි අද ආරම්භ කළා තියෙනවා. ඒ වගේම අපි අර කිව්ව පරිදි ශ්‍රී ලංකාව තියෙන්නේ ඉන්දියන් සාගරයේ ඉතාම වැදගත් ස්ථානයක. ඒ හින්දා අපි භාණ්ඩ හුවමාරු කේන්ද්‍රයක් හැටියට අපි මේ රට ස්ථාපනය කරන්න ඕනේ. භාණ්ඩ හුවමාරු කේන්ද්‍රයක් හැටියට අපි ස්ථාපනය කරන්න ඕන නම් අපි ආනයනය සහ අපනයනය ඉතාම කාර්යක්ෂම කරන්න ඕනේ. අපිට පංගුවක් වෙලාවට මේ ගෝලීය ආර්ථිකය හැසිරෙන විදියට අපිට පංගුවක් කෙනාට අපිට හරියට තේරෙන්නේ නැහැ. ඒ හින්දා පංගුවක් වෙලාවට හිතනවා අපි අපනයනය විතරක් කරොත් තමයි අපිට මෙයා කාණ්ඩ කියලා. නෑ, පංගුවක් වෙලාවට ආනයනය කරලා ඒකට තව තවත් අර වැලියු ඇඩිෂන් කියලා දාලා තවත් ඒකේ භාණ්ඩේ ගුණාත්මකභාවය අපි ඉස්සරහට දාලා නැවතත් ප්‍රතිඅපනයනය කරන ඒ කර්මාන්ත ශාලා අපි මේ රටේ ස්ථාපනය කරන්න ඕනේ. අපි දන්නවා හම්බන්තොට වරාය එදා නැව්වාවේ නෑ. හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත ශාලා තිබුණේ නෑ. නමුත් අපි දැන් වෙනකොට මේ ලෝකයේ තියෙන විශාලතම ආර්ථිකයක් වෙන චීනයත් එක්ක අපි බද්ධ වෙලා තිබුණා. එදා අපි එනකොට කිව්වා අපි චීනය තරහ කරගත්තයි කියලා. අපි චීනයත් එක්ක ගනුදෙනු කරේ නැහැ කිව්වා. චීනය අයින් වෙලයි කිව්වා. අපි විතරයි චීනේ යාළුවෝ කිව්වා. නමුත් ඒක අද පුස්සක් වෙලා අද චීනය අපිත් එක්ක ගනුදෙනු කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අද හම්බන්තොට වරාය අපිත් එක්ක එකතු වෙලා අද සංවර්ධනය කරන ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අද හම්බන්තොට වටේ චීන කර්මාන්ත ශාලා එන්න විශාල ආයෝජක ප්‍රමාණයක් එන තත්ත්වයට අද
විනාඩියක් තියෙනවා.
ඔව් අද තත්ත්වයට අද පත් වෙලා තියෙනවා කිව්වා. ඒගොල්ලන්ගේ විතරක් යාළුවා කිව්වට අද අපිත් එක්ක චීනය අත්වල් බැඳගෙන ඒ වගේම අනිත් රටවල් එක්ක අපි සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන හින්දායි කියලා ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම විශේෂයෙන්ම මතක් කරන දෙනවා අපි මේ අයවැය තුලින් ඒ වගේ ඉස්සරහට යනකොට අපේ ආර්ථිකය විනාශ කරපු පැරණි ආයතන කීපයක් තාම තියෙනවා. පැරණි ආයතන කීපයක් හොල්මන් කරනවා. තාමත් ඒවල ප්‍රතිසංස්කරණය කරනකොට ඒව ඇතුලේ ඉන්න තව ටිකක් හොල්මන් ඒව වෙනස් කරගන්න නැතුව ඒගොල්ලන්ගේ ඒ සම්පත් ඒගොල්ලන්ගේ ඒ වරප්‍රසාද තවත් ආරක්ෂා කරන් තියෙනවා. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ඒ වගේම කංජ තෙල් සංස්ථාව, ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවය. ඕවා තමයි අපේ රටේ ජනතාවගේ සම්පත් විනාශ කරන තැන්. අපි මේවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒවා නූතන ලෝකයට හරියන විදියට ඒවලට තාක්ෂණය ගේන්න ඕනේ. නූතන ලෝකයට හරියන විදියට ඒකේ කළමනාකරණය වෙනස් කරන්න ඕනේ. නූතන ලෝකයට හරියන විදියට ඒ දැනුම තියෙන ඒ කාර්යක්ෂම සේවක සංඛ්‍යාවක් ඒවල ඉන්න ඕනේ. ඒවා වෙනස් කරන්න නැතුව ඒවා ආරක්ෂා කරන්න ගිහිල්ලා ඒවා තුලින් අපේ රට වෙනුවට ඒ ඇතුලේ ඉන්න සීමිත පිරිස් වලට ලාභ යනවනම් අපේ රටේ ආර්ථිකය විනාශ වෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ අපේ රටේ ආර්ථිකය ඉස්සරහට යන්න ඕන නම් සියලු දෙනාම එක හා සමානව වැඩ කරන්න ඕනේ. එක හා සමානව කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ ඉලක්කයට අපිට ගියොත් අපිට මේ රට ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැටියට හොඳ ජීවන රටාවක් තියෙන රටක් හැටියට අපි ඉස්සරහට යන්න පුළුවන්. ඒ තුලින් අපිට ඒ පතපු වෙනස අපි ඒ ප්‍රාර්ථනා කරපු වෙනස අපිට ඇති කරගන්න පුළුවන්. ඒ හින්දා මේ නීල හරිත ආර්ථික අයවැය තුලින් ඒකට හොඳ අඩිතාලමක් දාලා තියෙනවා. එයින් ඉස්සරහට යමු කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ලසන්ත අලෙවිවන්න ඇමතිතුමා.
මුලස්සන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, මම අද ඉතාමත් සතුටු වෙනවා 2018 අයවැය දෙවෙනිවර කිවීමේ විවාදයට සහභාගී වීමට අවස්ථාව ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාට, එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහටත් පුරවැසියෙකු විදිහටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සමාජිකයෙකු විදිහටත් අපි සම්පූර්ණම සහයෝගය මේ අයවැය යෝජනා සකස් කිරීමේදී අපි ලබා දුන්නා වගේම මේක සම්මත කරලා ක්‍රියාත්මක කිරීමේදීත් අපේ සම්පූර්ණ සහයෝගය අපි එතුමාට ලබා දෙනවා කියන එක බොහොම පැහැදිලිව අපි සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි තවත් සතුටු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුලින් දේශපාලනය ආරම්භ කරලා අපේ පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා විදිහටත් කටයුතු කරලා 90 දශකයේ අපේ පක්ෂයේ ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙමින් අපත් සමගම කටයුතු කරපු කෙනෙකු විදිහට අපි තවත් සතුටු වෙනවා මෙවැනි සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීමට එතුමා කටයුතු කිරීම පිළිබඳව. අපේ රටේ මං හිතන්නේ මේ 72 වෙනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ සෑම අවුරුද්දකදීම අතීතය දිහා බලපුවාමත් මෑත අතීතය දිහා බලපුවාමත් අයවැය ඉදිරිපත් කරන ආණ්ඩු පක්ෂය අයවැය පිළිබඳව හොඳයි සුබවාදීව කතා කරනවා. විපක්ෂයේ විදිහට හැමදාම අයවැය විවේචනය කරමින් නරකයි කියන දේ තමා අපේ රටේ ඉතිහාසෙත් වර්තමානයේත් සිදුවුණු දේ. එම නිසා මං හිතන්නේ මේකට අපි කුමන අවස්ථාවකදී හෝ තිත තැබිය යුතුයි. සැබෑ ලෙස සාධාරණ විවේචන ඉදිරිපත් කරනවා වගේම මේ පිළිබඳව තිබෙන හොඳ දේවල් පිළිබඳවයි මංහිතන්නේ යම් කිසි ආකාරයක විපක්ෂයත් දැකී යුතුව තිබෙන. එවගේම වර්තමානය තුළ මං පෞද්ගලිකව දකින්න අපි රටක් විදිහයට නිදහසෙන් පස්සේ අපේ රට යම් දියුණුවක් ලබාගෙන තිබෙනවා. මේ දියුණුව ලබා ගැනීමේදී පැවති සියලුම රජයන් විවිධාකාරයෙන් හොඳ දේවල් ඉටු කරලා තිබෙනවා වගේම තමා යම් අසාර්ථක තත්ත්වයට අද වෙන විට පත්වෙලා තිබෙන අංශ තිබෙනවා නම් ඒ සියලුම අංශ සඳහා පැවති සියලුම රජයනුත් ඒ සම්බන්ධ වූ වගකීම් භාරගත යුතුව තිබෙනවා. අපි 1994 ඉඳන් අපේ පක්ෂයේ මේ රජය නියෝජනය කරනවා. බොහොම පැහැදිලිව අපි ස්ථාවරය තුළ ඉන්නවා. පසුගිය කාල සීමාව තුළදී සිදුවුණු හොඳ දේවල් පිළිබඳව අපි දායක වුණා වගේම අපේ ආණ්ඩු කාල සීමාව තුළදී සිදුවුණු වැරදි දේවල් සම්බන්ධ වුණොත් අපි කාටවත් එක කොටසකට පමණක් ඒ වැරදි පිළිබඳව වගකීම බාර දීලා අපි ඒවෙන් අයින් වෙන්න සූදානම් වෙන්නේ නැහැ. හොඳ නරක දෙකටම අපි ඒ වගකීම බාරගත යුතුව තිබෙනවා. අපි ඒක බාර ගන්නවා. වර්තමානයේ තුල මං හිතන්නේ අපි අවධානය යොමු කළ යුතු ප්‍රධානතම වශයෙන් තිබෙන දේ තමා පැවති සියලුම රජයන් විසින් යම් යම් කරුණු සම්බන්ධයෙන් තාවකාලික විසඳුම් වර්තමානයේ තියෙන ප්‍රශ්නයට වර්තමානයේ තාවකාලික විසඳුම් ලබා දීලා යම් යම් අංශ නිදහසෙන් පස්සේ අපි මේ දක්වා ගමන් කරලා තිබෙනවා. හැබැයි දැන් ඒ තාවකාලික විසඳුම් ලබා දීපු ප්‍රශ්න උච්චතම තැනට ඇවිල්ලා තිබෙනවා. එම නිසා අද යම් අංශවලට මෙතනින් ඉදිරියට ස්ථිරසාර විසඳුම් ලබා නොදී යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපේ රටේ පසුගිය දවස්වල පැවති කැලිකසල පිළිබඳව ප්‍රශ්නය මේ සඳහා ස්ථිරසාර විසඳුමක් අපට පසුගිය කාල සීමාව තුළදී ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉතින් එම නිසා අපි කැලිකසල කළමනාකරණය කළේ අපි තිබෙන කැලිකසල ටික කොහාටද ගිහින් දමන. මේක නෙමෙයි කැලිකසල කළමනාකරණය කියලා කියන්නේ. නමුත් අපට නිදහසෙන් පස්සේ බැරි වුණා. මම උදාහරණයක් කිව්ව වර්තමානයේ වන විට අපි අද සතුටු වෙනවා අපේ රජය විශේෂයෙන්ම කැලිකසල වලින් විදුලි නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා තුනක් ආරම්භ කරලා 2019 අවසාන වර්ෂයේ වන විට ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් අද ලබා දීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. මම එක උදාහරණයක් කිව්වේ. ඒ වෙනුවෙන් මිනිසුන්ගේ ජීවිතත් බිලි දෙන්න සිද්ධ වුණා. කුණුකන්ද නාය ගිහිල්ලා ජීවිත 50 ගාණක් ජීවිත අහිමි වුණා. එම නිසා මේ යම් යම් අංශවල තිබෙන ප්‍රශ්න අපිත් එක කරලා තියෙනවා. අපිත් කරපු නිසා තාවකාලිකව විසඳුම් ලබා දීලා ස්ථිරසාර විසඳුම් ලබා නොදීමේ ප්‍රතිඵලයක් විදිහට අද සෑම ප්‍රශ්නයකම උච්චතම තැනකට අද පත් වෙලා තිබෙනවා. එම නිසා වර්තමානයේ කවුරු ආණ්ඩු කළත් මේ ප්‍රධාන ප්‍රශ්න සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීමකින් තොරව මින් ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැයි කියන එක අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. එම නිසා මෙවැනි තැන්වලදී එවැනි තීන්දු තීරණ ගන්නකොට ඇතැම් විට ඒවා පිළිබඳව ජනතාව වැරදි විදිහටත් දකින අවස්ථාවන් තිබෙනවා. වැරදි විදිහටත් දකින අවස්ථාවන් තිබිලා ඒවට විරෝධතා ඉදිරිපත් කරලා එවැනි කඩාකප්පල්කාරී වැඩ වලට ජනතාව පොළඹවලා එවැනි තත්ත්වයකට සමහර ප්‍රශ්න පත් වුණායින් පස්සේ අර අවුරුදු ගණනාවක් තිස්සේ තිබුණු ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුම් දෙන්න යෑමේදී යම් යම් බාධාවන් අහිතකර තත්ත්වයන් අනිවාර්යෙන්ම පත් වෙලා තිබෙනවා. අපි උදාහරණයක් ගත්තොත් වර්තමානයේ රට මෙතනින් ඉදිරියට යන්න මේ වන විට මේ අයවැය යෝජනා තුළින් දැනට තිබෙන කිසිදු පනතක් අවලංගු කරලා නැහැ. නමුත් මේ පන අපි අයවැය යෝජනා වලින් අපි කරන්නේ කරලා තිබෙන්නේ අපේ රටේ රේගු පනත 1869 සුරාබදු පනත 1912 කුඹුරු පනත 1958 අධ්‍යාපන පනත 1939 කාර්යාලය සහ කාර්යාල සේවක පනත 1954 ඉතින් මේ යෝජනාවෙන් මේව අවලංගු කරලා නැහැ යෝජනා කරන්නේ වර්තමානයට ගැලපෙන පරිදි මේ නීති සංශෝධනය විය යුතුයි කියලා මේ අයවැය යෝජනාව පරිදි ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන පනත පිළිබඳව කෙටුම්පත් කරන්න ඕනේ කම්කරු අමාත්‍යාංශයේ කම්කරු පනත පිළිබඳව පනත් හදන්න ඕනේ කුෂිකර්ම අමාත්‍යාංශයේ කුඹුරු පනත පිළිබඳව පනත් හදන්න ඕනේ ඒ පනත් හදලා අමාත්‍ය මණ්ඩලයට දාන්න ඕනේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂක කාරක සභාවට ඉදිරිපත් කරන්න ඕනේ ඉදිරිපත් කළා තමයි ඊට පස්සේ මේක පනතක් බවට පත් වෙන්නේ නමුත් අද සමාජය තුල වැරදි මතයක් තිබෙනවා අයබය යෝජනා තුලින් කුඹුරු පනත අහෝසි කළා රේගු පනත අහෝසි කළා යන අදිවතේ මිනිසා අපි හරි අවබෝධයකින් යුතුව අපි කතා කර යුතුයි වර්තමානයේ 1939 පනත 1939 පාසලක උගන්නපු දේවල්ද අද පාසලක උගන්වන්නේ 1939 දරුවෙක් පාසලෙන් දැනගත යුතු දේවල්ද අද දැනගත යුතු වන්නේ 1939 ගුරුවරයාගේ කාර්යභාරය වර්තමාන ගුරුවරයාගේ කාර්යභාරයද නැහැ මෙන්න මේ නිසා තමයි අයවැය තුලින් යෝජනා කරලා තිබෙන්නේ මේ පනත් අනිවාර්යෙන්ම සංශෝධනය කළ යුතුයි කියලා එහෙම නැතුව මේ පනත් අහෝසි කිරීමක් නෙමෙයි එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ සෑම පනතක්ම සකස් කිරීමේදී අපි අපේ පක්ෂයේ ස්ථාවරය තුළ ඉඳගෙන තම අනිවාර්යෙන්ම කටයුතු කරන්න කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ අද අපි රටක් විදියට තවමත් අපේ රටේ තිබෙන ස්වභාවික සම්පත් ස්වභාවික සෞන්දර්යයෙන් අපි උපරිම ප්‍රයෝජනය අරගෙන නැහැ. ලෝකයේ අනිත් රටවල් දිහා බලපුවාම අපේ රටේ ස්වභාවික පිහිටීම ස්වභාවික සෞන්දර්යය ඓතිහාසික බව මෙවැනි දේවල් වලින් අපි නිහතමානීව පිළිගත යුතුයි. අපේ උපරිම ප්‍රයෝජනේ රටක් විදිහට අපි ලබාගෙන නැහැ. එම නිසා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අද පාරිසරික වශයෙන් ලෝකයේ දියුණුම රටවල් පවා අද චීනය දියුණු වුණත් චීනය අගනගරය තමයි අද වැඩිම පාරිසරික වශයෙන් දූෂණය වෙලා තිබෙන නගරේ. එම නිසා අපි මේ අයවැය තුළ මෙන්න මෙවැනි දීර්ඝ කාලීන වර්තමානයේ තුල විසඳුම් ලබා දිය යුතු ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමේ වැඩසටහන් තමයි විශේෂයෙන්ම බහුතරයක් යෝජනා කරලා තිබෙන්නේ. ඒ වගේම අනිත් කරුණු විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ අයවැය තුලින් මොනම ආකාරයකවත් පුනරාවර්තන වියදම් සමාජ සුබසාධනය ප්‍රාග්ධන වියදම් අඩු කරලා නැහැ. මේ අයවැය යෝජනා තුළින් ඉදිරිපත් කළේ වර්තමානයේ පෙර තිබුණු යම් යෝජනාවක් සංශෝධනය වෙලා නම් හෝ අලුතෙන් ගේන යෝජනා පමණයි. ඒකෙන් කියවෙන්නේ නැහැ කලින් ලබා දීපු සහනාධාර සමාජ සුබසාධනය කප්පාදු කරලා කියලා. උදාහරණයක් දැන් අපිට කියන්න පුළුවන් 2012 අවුරුද්දේ අපි සමාජ සුබසාධනය වෙනුවෙන් විශ්‍රාම වැටුප් සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් සියලු මාංශ වෙනුවෙන් බිලියන 139යි අපි වියදම් කළේ. නමුත් මේ අයවැය තුළ බිලියන 287ක් සමෘද්ධි විශ්‍රාම වැටුප් යනාදිය සමාජ සුබසාධනය සඳහා අනිවාර්යෙන්ම වෙන් කරලා තිබෙනවා. සෞඛ්‍යාංශයෙන් ලබා දෙන සුබ සාධනෙ ත්‍රී පෝෂක නියමෙනි වැඩසටහන වෙනුවෙන් අපි 2012 බිලියන 23යි අපි ලබා දීලා තිබෙන්නේ මෙවර අයවැය තුලින් බිලියන 60ක් අනිවාර්යයෙන්ම ලබා දීලා තිබෙනවා අධ්‍යාපනයේ පැත්තෙන් පාසල් සිඳු නිල ඇඳුම් ඒ වගේම පාසල් පොත් මුද්‍රණය කරන්න ඒ වගේම සීසන් ටිකට්ස් වලට දරුවන්ගේ රක්ෂණය 2012 අපි රජයක් විදිහට මේ පාර්ලිමේන්තුව බිලියන 5.8යි විදම් කරලා තිබෙන්නේ දැන් ඒක බිලියන 19ක් බවට පත් වෙලා තිබෙනවා එම නිසා සමස්ත පුනරාවර්තන හා සමාජ සුබසාධනය වෙනුවෙන් 2012 දී බිලියන 210ක් වෙන් කරපු අයවැය 2018 වන විට බිලියන 431ක් දක්වා වැඩි කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රාග්ධන වියදම් සඳහා මේ වන විට බිලියන 2896ක් මෙවර අයවැය තුලින් යෝජනා කරලා තිබෙනවා. 2008 අවුරුද්දේ බිලියන 108යි. එම නිසා බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ මෙවර අයවැය තුලින් පෙර අයවැයන් තුලින් ලබා දීපු කිසිදු සමාජ සුබසාධන ව්‍යාපෘතියක් ඒ වගේම පුනරාවර්තන වියදමක් ප්‍රාග්ධන වියදමක් මොනම ආකාරයකවත් කප්පාදු කරලා අඩු කරලා නැහැ මේවා වැඩි කරලා තමයි තියෙන්නේ කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ එහෙම නැතුව වැරදි මතයක් රට තුලත් ඇති කරන්න උත්සාහ කරනවා සියලු සුබසාධනය කප්පාදු කරලා යන ආදී වශයෙන් කියලා විශේෂයෙන්ම වැඩහිටි දීමනාව ගර්භණී මාතාවන් සඳහා දෙන දීමනාව දහම් පාසල් ගුරුවරුන් සඳහා දෙන දීමනාව පෙර පාසල් සඳහා ලබා දෙන දීමනාව මේ සියල්ලක්ම මෙවර අයවැය තුල ඇතුළත් කරලා තිබෙනවා ඊට අමතරව තමා විශේෂයෙන්ම නව යෝජනා සියල්ලක්ම ගෙනහලා තිබෙන්නේ කියන එකත් බොහොම පැහැදිලිව අපි සඳහන් කරන්න ඕනේ ඒ වගේම විශේෂයෙන්ම තව එක අංශයක් පිළිබඳව අපි සඳහන් කරන්න ඕනේ මෙවර අයවැයේ 226 වෙනි යෝජනාව ඒ 226 වෙනි යෝජනාවේ නම මේකේ වැරදියට මුද්‍රණය වෙලා තියෙන්නේ ඒක සහසර ව්‍යාපෘතිය බවට සංශෝධනය විය යුතුව තිබෙනවා ඒක තියෙන්නේ සැරිසර ව්‍යාපෘතිය කියන එක 226 යෝජනාව මෙවර අයවැය යෝජනාවේ 226 යෝජනාව සහසර ව්‍යාපෘතිය ලෙස නිවැරදි මොකද්ද මේ සහසර ව්‍යාපෘතිය කියලා කියන්නේ නිදහසෙන් පස්සේ අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය අද සැලකිය යුතු අර්බුදකාරී තත්වයකට අද මුහුණ පාලා තිබෙනවා අපේ රටේ දෛනිකව මිලියන 10ක් විතර මිලියන 10ක් විතර අනිවාර්යෙන්ම පෞද්ගලික පොදු ප්‍රවාහන සේවය අනිවාර්යෙන්ම භාවිතා කරනවා ඒ වගේම තවත් මිලියන 10ක් විතර පෞද්ගලික වාහන පාවිච්චි කරනවා දැන් අපේ රටේ බස් 25000යි තිබෙන්නේ පෞද්ගලික වාහන දෛනිකව ලක්ෂ 35ක් තිබෙනවා අපේ රටේ. දැන් එම නිසා වෙනත් විදිහකින් කියනවා නම් එක බස් එකට පෞද්ගලික වාහන 140ක් තිබෙනවා. එක බස් එකට වාහන 140ක් තිබෙනවා. එම නිසා වර්තමානයේ තුල මේ රට මෙතනින් ඉදිරියට යනවා නම් අනිවාර්යෙන්ම මේ තිබෙන තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් අනිවාර්යෙන්ම යොමු කළ යුතුව තිබෙනවා. ලෝකේ සෑම රටකම පෞද්ගලික වාහනයක් තිබෙනවා. පෞද්ගලික වාහනයක අයිතිය තිබීම රටේ දියුණුවේ එක ලක්ෂණයක්. පෞද්ගලික වාහනයක් තිබීම සහ පෞද්ගලික වාහනය දෛනිකව පාවිච්චි කිරීම කියන කරුණු දෙකක්. පෞද්ගලික වාහනයක අයිතිය තිබුණත් ලෝකේ සෑම දියුණු රටකම වැඩිපුර මිනිස්සු පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන පද්ධතියයි. එම නිසා වර්තමානයේ පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමකින් තොරව මේ රටේ ඉදිරි සංවර්ධනයක් මොනම ආකාරයකටවත් යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේක දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. වර්තමානයේ තිබෙන බස්වල තිබෙන සේවාවේ ගුණාත්මකභාවය පහත් තත්ත්වයක පත්වන නිසා සාමාන්‍යයෙන් ගණන් බලලා තිබෙන අවුරුද්දකට බිලියන 38ක් විතර ඒකේ මූල්‍යමය පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේම බස් රථවල අකාර්යක්ෂමතාවය යනාදී නිසා තවත් බිලියන 17ක් විතර විශේෂයෙන්ම පාඩුවක් ලැබෙනවා කියලා මොරටු විශ්වවිද්‍යාලය ආර්ථික විද්‍යාඥයින් සමීක්ෂණ කරලා තිබෙනවා. එම නිසා අපි යම් හේකින් මේ පෞද්ගලික වාහනවල යන අයගෙන් 1%ක් පොදු ප්‍රවාහන සේවයට අපි ගත්තොත් වාර්ෂිකව බිලියන 17ක් විතර අපට ඉතුරු කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් සමස්ත වාර්ෂිකව තෙල් සඳහා වැය කරන මුදල බිලියන 300කට ආසන්න ප්‍රමාණයක්. මාර්ගවලට බිලියන 200ක් විතර වැය කරනවා. වාහනවලට බිලියන 200ක් විතර වැය කරනවා. අපේ රටේ මාර්ග තදබදය නිසා නිරපරාදේ මිනිස් පැය ප්‍රමාණය සහ අතිරේකව වැයවන ඉන්ධන වෙනුවෙන් තවත් බිලියන 200ක් විතර අනිවාර්යෙන්ම වැය වෙනවා. එම නිසා මේ ප්‍රශ්නේ පිළිබඳව අපේ රටේ පොදු ජනතාව ඉතාමත් ඉක්මනින් පෞද්ගලික වාහනවලින් ඉවත් වෙලා පොදු ප්‍රවාහනය සඳහා ලබා ගැනීම පිළිබඳව අනිවාර්යෙන්ම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. අන්නේ අවශ්‍යතාවය තමයි සහසර ව්‍යාපෘතිය තුළින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීමේ මධ්‍යම පළාතේ
ඔබතුමා කියන්නේ ටයිපින් මිස්ටේක් එකක් කියලා 226 226 සරිසර කියන එක වැරදි කියලාද?
ඔව්.
සහසර වෙන්න ඕනේ.
සහසර වෙන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතේ නියාමක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. ඒ සාර්ථකත්වය නිසා ජනාධිපතිතුමා විසින්ම නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා චම්පික ඇමතිතුමා මමත් අශෝක අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමාත් මේ සහසර වැඩසටහන මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට කමිටුවක් විදිහට පත් කරලා තිබෙනවා. 226 යෝජනාව තුළින් මෙවර ඉදිරිපත් කරලා තිබෙන්නේ අපේ රටේ විශේෂයෙන්ම පොදු මගී ප්‍රවාහන සේවය ගුණාත්මක භාවයෙන් ඉහළ දමලා පෞද්ගලික වාහනවල ගමන් ගන්න අය පොදු ප්‍රවාහන සේවයට ලබා ගැනීමේ අරමුණක් ඇතුව අවුරුදු 3ක ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සඳහායි මේ ව්‍යාපෘතිය දැන්ට යෝජනා කරලා තිබෙන්නේ. අද දන්නවා කොපමණ මේ පිළිබඳව ප්‍රශ්න තිබෙනවද කියලා. අද බස් ප්‍රමාණය වැඩි අපේ රට තවමත් ප්‍රවාහන අංශෙන් තිබෙන්නේ 18-19 සියවසේ තිබුණු ක්‍රමමයි. තාක්ෂණය දියුණු වුණාට මගී ජනතාව අද තාක්ෂණය පාවිච්චි කරනවා වුණාට අපේ රටේ ප්‍රවාහන පහසුකම් ඒ දියුණු මට්ටමට අද සකස් වෙලා නැහැ, සූදානම් වෙලා නැහැ. එම නිසා පොදු කාලසටහන් සකස් කරලා නවීන තාක්ෂණය භාවිතා කරලා තම මගියෙකුට ජංගම දුරකථනයෙන් කාලසටහන පිළිබඳව බලලා කලින් ආසනයක් වෙන් කරගන්න ඕන නම් ජංගම දුරකථනයෙන් වෙන් කරගැනීමේ පහසුකම් ලබා දීලා බස් රථවල ගුණාත්මක භාවය වැඩි කරලා ලංගම සහ පෞද්ගලික බස් අතර තිබෙන අනවශ්‍ය තරඟකාරීත්වය ඉවත් කරලා එක ටිකට් පතක් ගත්තහම දුම්රියේ පෞද්ගලික බස් රථේ ලංගම බස් රථේ මගීන්ට යන්න පුළුවන් පහසුකම් ලබා දීලා වෙන්න මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තමයි සහසර ව්‍යාපෘතිය මුදල් අමාත්‍යවරයා විසින් මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරලා තිබෙන්නේ. එම නිසා මේ අයවැය තුළ මං එකයි මුලින්ම සඳහන් කළේ අවුරුදු ගණනාවක් තිස්සේ අපිත් ඇතුළු පැවති සියලු මාණ්ඩු රටේ ප්‍රධාන ප්‍රශ්න සඳහා තාවකාලික විසඳුම් ලබා දීලා ඒ තාවකාලික විසඳුම් ලබා දීමේ අනිසි ප්‍රතිඵලයක් විදිහට අද බොහෝ අංශවල ප්‍රශ්න උච්චතම අවස්ථාවට අද ඇවිල්ලා ඉවරයි. ඒ සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දුන්නේ නැත්නම් රටක් විදිහට අපිට අහිතකර ප්‍රතිඵලවලට අනිවාර්යෙන්ම මුහුණ පාන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම මෙවර අයවැය තුලින් විශේෂම අධ්‍යාපන ශාස්ත්‍රයේ දවැන්ත මුදලක් වෙන් කරලා තිබෙන ප්‍රාග්ධනයේ සඳහා පමණක් නෙමෙයි අද අධ්‍යාපන පද්ධතිය තුළ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ගුරු පුහුණුව ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබෙනවා. අද අපේ රටේ ඉන්න ගුරුවරුන් කැපවීමකින් ඉතාමත් හොඳ සේවයක් කළත් ඒ අයට දරුවාගේ දැනුම මට්ටමට පන්ති කාමරයට ගිහිල්ලා අද ඒ දරුවාගේ අලුත් වූ දැනුමට සමාන දැනුමක් ගුරුවරයා ලබා ගත යුතුව තිබෙනවා. එම නිසා දවසෙන් දවස මාසෙන් මාසය අද දැනුම අලුත් වෙනවා. එම නිසා ගුරු පුහුණුව කියන එක පාසල්වලට ගොඩනැගිලි ලබා දෙනවට වඩා ගුණාත්මක අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙනවා ගුරු පුහුණුව සම්බන්ධයෙන්. ඒ වගේම වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් අද සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙනවා, විශ්වවිද්‍යාලයට යනවා, අද උපාධි ගන්නවා.
තව විනාඩි දෙකක් තියෙනවා.
උපාධි අරගෙන අද ගෙදර ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. රැකියා දියව් කියලා උද්ඝෝෂණය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒකට හේතුව විභාග සහතිකයකට පමණක් සීමා වෙලා තිබෙන අධ්‍යාපනය කොහෙත්ම අද සමාජයේ තිබෙන අභියෝගවලට මුහුණ දෙන්න අද පුළුවන්කමක් ලැබිලා නැහැ. එම නිසා තමයි මෙවර අයවැය යෝජනා තුළින් පාසල් පද්ධතිය තුළම වෘත්තීය පුහුණු අධ්‍යාපනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ඒ යෝජනා මෙවර අයවැය තුළින් ඉදිරිපත් කරලා තිබෙනවා. එම නිසා අද ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහනය අධ්‍යාපනය සෞඛ්‍ය කියන්නේ අපේ රටේ ප්‍රධානතම අංශ තුනක්. විශේෂම ව්‍යායාම මන්තිරු අද බෝ නොවන රෝග පිළිබඳව අභියෝගයක් තිබෙනවා. බෝ නොවන රෝග වැළඳුනායින් පස්සේ ඒ සඳහා රජය කොතරම් මුදල් වියදම් කළාද මොනම ආකාරයකින්වත් ඔබතුමාට තමයි දාලා තියෙන්නේ. එම නිසා ඒක වැඩක් වෙන්නේ. එම නිසා බෝ නොවන රෝගවලට තිබෙන එකම විසඳුම තමයි ඒ රෝගයෙන් මුලින් හැදෙන්න දෙන්නේ නැතුව වළක්වා ගැනීම. ඒ සඳහා තමයි මිලියන 1500ක මුදලක් ලබා දීලා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම වගේ පළමුවෙනි පියවර විදිහට එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. එම නිසා මෙවර අයවැය තුල මා පෞද්ගලිකව දකින්නේ පෙර ලබා දීපු සහනාධාර සුභසාධනය පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන වියදම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන අතර අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ පැවති සියලුම ආණ්ඩු විසින් සිදුවුණු අඩුපාඩුකම් සහ එවැනි ස්ථිරසාර දීර්ඝකාලීන ප්‍රතිපත්ති විසඳුම් ලබා නොගීම නිසා ඒකරාශී වෙලා තිබෙන ප්‍රශ්න සඳහා ඉදිරි දශකයේදී ස්ථිරසාර විසඳුම් ලබා ගැනීමට දීර්ඝකාලීන මධ්‍යකාලීන සහ වර්තමානයේට ඇතුළත් යෝජනා තමයි මෙවර අයවැයට ඇතුළත් වෙලා තිබෙන ඉතාම සාර්ථක අයවැයක් විදිහට මා පෞද්ගලිකව දකින අතර එම අයවැය යෝජනා කරනවා පමණක් නෙමෙයි ක්‍රියාත්මක කිරීම සඳහා අපේ සම්පූර්ණ සහයෝගය දායකත්වය ලබා දෙනවා කියන එක සඳහන් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.